සම්තු සග්ග මුක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ගුණගරුක කාරුණික පින්වත්නි, අපි උදෑසන කාලයේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව සොයා බැලුවා, විමසා බලවා, උන්වහන්සේව හඳුනා ගනිමින් උන්වහන්සේ සතු ගුණ අපේ ජීවිතවලට එකතු කරගෙන බුදුරජාණන් වහන්සේට සමීප වෙන්න පුංචි උත්සාහයක යෙදුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේට අපේ ජීවිත සමීප කරන්නේ කොහොමද කියලා පුංචි සොයා බැලීමකුත් සිද්ධ කළා. දැන් අපි මේ වෙලාවේදී බලාපොරොත්තු වෙනවා, සූදානම් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය පිළිබඳව සොයා බැලීමක්, විමසා බැලීමක් කරන්න. මේ හැම කෙනෙකුගේම ඒකායන අරමුණ නිවන් දැකීම. නිවන් දැකීම අරමුණු කරගෙනයි අපි මේ හැම දෙයක්ම කරන්නේ. නිවන සඳහා අප විසින් කළ යුතු, නොකළ යුතු දේ, දැනගත යුතු දේ, අවබෝධ කරගත යුතු දේ පිළිබඳවයි අපි මේ වෙලාවේදී ටිකක් දැනුවත් වෙන්න හදන්නේ. අපේ පින්වතුන් හැම කෙනෙක්ම නිවන් දැකීම සඳහා විශාල කැමැත්තක් තියෙනවා. ඒ කැමැත්ත මතම නිවන් දැකීම සඳහා අපි දන්නා තරමින්, දැනගත්ත අහගත්ත තරමකින් කුමන හෝ වැඩපිළිවෙලකත් මේ හැම කෙනෙක්ම යෙදිලා ඉන්නවා. හැම කෙනෙකුටම මොන තරාතිරමේ හරි වැඩපිළිවෙලක් අනුගමනය කරනවා ඒ අරමුණ ඉෂ්ට කර ගැනීම සඳහා. අපි බොහෝ වෙලාවට නිවන් දැකීම සඳහා භාවිතා කරන වැඩපිළිවෙළවල් කොතෙක් දුරට නිවැරදිද, සාර්ථකද? එහෙම නැත්නම් ඒවා වැරදිද අසාර්ථකද කියන කාරණා පිළිබඳව එච්චර සොයා බැලීමක් විමසීමක් කරලා නැහැ. බුදුදහම ඒහි පස්සික එන්න බලන්න කියලා පෙන්වන්න පුළුවන් දෙයක්. ඒහි පස්සිකෝ එන්න බලන්න කියලා පෙන්වන්න පුළුවන් දෙයක්. එහෙත් අද දවසේ ඒහි පස්සික ගුණය බොහෝ වෙලාවට ක්‍රියාවට නැගෙනවා අඩුයි වගේ. අද හුඟක් වෙලාවට අපට තියෙන්නේ ඒහි පස්සික එව බලවනව එව කරව. කුමන හෝ වැඩපිළිවෙලක් පැවරුමක් අපිට කරලා තියෙනවා නිවන් දකින්න කැමති නම් මෙන්න මේක කරන්න කියලා. පැවරුමක් දීලා තියෙනවා. ඒකේ මාවත එන්න බලන්න කියලා පෙන්නලා නැහැ. පැවරුමක් දීලා තියෙනවා. අපිත් ඒ පැවරුම ශක්ති පරිද්දෙන් ඒ අපට පෙන්නලා දුන්න පවරලා දුන්න පැවරුව පැවරුම ක්‍රියාව කරමින් ඉන්නවා. අපි හුඟක් දෙනෙක් දන්නේ නැහැ ඒ පැවරුම අපේ බලාපොරොත්තුව සම්පූර්ණ කරන්න ප්‍රමාණවත්ද කියලා. එනිසා පින්වතුනි අපිට අද වර්තමාන කාලේ ටිකක් බුදුදහමට අනුව යමින් විචාරාත්මකව විමර්ශනාත්මකව දහම දෙස ශාසනයේ දෙස බලන්න සුදුසු කාලය එළඹිලා තියෙනවා. අපි උදෑසන කතා කරද්දී මතකයි පින්වතුන්ට දැන් බුදුගුණ භාවනාව කියන්නේ කොච්චර ඈතකට ගැඹුරකට යන්න පුළුවන් දෙයක්ද? ජීවිතයක් ගොඩනගන්න එක කොච්චර දුරට ඉවහල් කරගන්න පුළුවන්ද කියන ටික. අපි බොහොම සැහැල්ලුවෙන් සරලව සලකපු බුදුගුණ භාවනාව කොච්චර දුරට ප්‍රායෝගික වෙනවද ජීවිතයත් එක්ක කියලා අපි කිසියම් අත්දැකීමක් අද දවසේ ලැබුවා නුවණින් සවන් දුන්නා නම්. එය එසේනම් ඉතහාට යන වැඩපිළිවෙලක් කොච්චර දුරට කොච්චර ඈතින් ඒ දෙස විමසා බලන්න වේවිද කියලා අනුමාන ඥානයකින් හිතා ගන්න පුළුවන්. අපි දැන් දින කීපයක්ම මේ පින්වතුන්ට ලෞතර මාර්ගය උපදවා ගන්නට ඕන කරන උපකාරක ධම් කරුණු ටිකක් දේශනා කළේ පැහැදිලි කළේ. අපි දන්නවා එක හුඟක් දෙනෙකුට ගෝචර නොවෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ බුද්ධගයා බෝධි මණ්ඩලයේදී සද්ධර්මය අවබෝධ කරගෙන දේශනා කළේ වරණැසි සිසිපතනාරාමේදී. පළවෙනි ධර්මදේශනාවේ සාර්ථකත්වය පහෙන් එකයි. 10%. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සාර්ථකත්වය 10%. උන්වහන්සේගේ සාර්ථකත්වය උන්වහන්සේ ලැබූ ප්‍රතිඵලයත් ඉබඳු නම් අපි යමක් කියලා ඊට වැඩි ප්‍රතිඵල ගැන බලාපොරොත්තු වෙන්නත් බෑ. ඒ කොහොම වුණත් අපි අමාරුයි කියලා ගැඹුරුයි කියලා අහක දාලා අතහැරලා බෑ. අපි උදේ පෙන්නලා දුන්නා ගඟට බැහැලා පහළට පීනන එක ලේසි අනුසෝතගාමී කියනවා. උඩට පීනන එක අමාරුයි අනුසෝතගාමී. අනුසෝතගාමී පටිසෝතගාමී. උඩට පීනන එක අමාරුයි පහළට පීනන එක අනුසෝතගාමී. පහළට පීනන එක ලේසි. පහළට පීනන එක අනුසෝතගාමි ලේසි වුණත් අපට අවශ්‍ය කරන කෙම්බිම තියෙන්නේ උඩනම්, ගඟ ඉහළනම් අපිට අමාරු දේ තෝරගන්න වෙනවා. එනිසා නිවන් දකින්න කැමති නම් ඒක මේ ජීවිතයේම ලබන ප්‍රතිඵලයක් කරගන්න නම් අමාරු දේ තමයි තෝරගන්න වෙන්නේ. එනිසා අපි හැම වෙලාවකම අමාරු වුණත් එව බලව එන්න බලන්න කියලා ඇඟිල්ල දික් කරලා පෙන්වන්න පුළුවන් විදිහෙන් ධර්මයේ කියලා දෙන්න උත්සාහ කරන්නේ. හැබැයි මේ ධර්මය සරල කරන්න පුළුවන් උපරිම සීමාවක් තියෙනවා. ඒ සීමාව ඉක්මවා කාටවත්ම යන්න පුළුවන් කමක් නැහැ. ලෝකෝත්තර ධර්මයක් ලෝකයක් එක්ක සසඳ ගන්න අමාරුයි. එනිසා අමාරුවක් දැනෙනවා. දැන් අපි යම් දෙයක් අත දිගු කරලා කඩා ගන්න උත්සාහ කළොත් අත දිග මදි නම් අපි මොකද කරන්නේ? අපි ඒ සඳහා ආධාරකයක් හොයනවා. යමක් උඩට නැගලා ඒක උඩ ඉඳගෙන කඩා ගන්න බලනවා. එහෙම නැත්නම් රිටික ඇල්ලක් තවත් උපකරණයක් එකතු කරගෙන අවශ්‍ය දේ කඩා ගන්න. මේ ධම්මගෙදිත් අපට කියවෙන ධර්මය ග්‍රහණය කරගන්න දරා ගන්න අමාරු නම් ඒ අමාරු කෙනාට ඒ එitik පහසුවෙන් කරගැනීම සඳහා ඊට එහාට යන තවත් වැඩපිළිවෙලක් තියෙනවා. ඊට එහායින් තව වැඩපිළිවෙලක් තියෙනවා. සිතට ගොදුරු කරගන්න ග්‍රහණය කරගන්න බැරි නම් ඒ සිතේ හැකුළුණු බව, සිතේ නොහැකියාව, නුවණිමදකම, හිත නොවැඩුණු බව, එහෙනම් මේ ශාසනයේ තවත් කොටසක් තියෙනවා. හිත වඩන්න, හිත දියුණු කරන්න වැඩපිළිවෙළවල් තියෙනවා. දැන් අපි මේ ටික කතා කරලා බැරිම නම්, දරා ගන්න බැරි නම්, වටහා ගන්න බැරිම නම්, එහෙනම් අපට සිද්ධ වෙනවා මේ බැරි හේතුව හොයලා ඒ අඩුව සම්පූර්ණ කරගන්න. බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසයන් තුල දකින්නට පුළුවන්. පස්සක මහණුන් වහන්සේලාව රහත් ඵලයේ පිහිටන්න උන්වහන්සේ දවස් කීයක් බණ කිව්වද? දෙන්නෙක් පිණ්ඩපාතය යවනවා, තුන් දිනක්ව නතර කරගෙන බණ කියනවා. පහුවදාට ඒ තුන් දෙනාව පිණ්ඩපාතය යවනවා, අනිත් දෙන්නට බණ කියනවා. මෙහෙම දින ගණනක් බණ කියලා තමයි එයව සම්පූර්ණ කරගත්තේ. එනිසා අපි කාට කාටත් ඒ වැඩපිළිවෙල අනුගමනය කරන්න වෙන්න පුළුවන්. කොහොමනම් අපි තවදුරටත් උත්සාහවත් වෙන්න ඕන මේ ප්‍රමාණයෙන් දරා ගන්න, ග්‍රහණය කර ගන්න පුළුවන් අයට මේ ටික දරා ගන්න පුළුවන් ශක්තිය ඇති අයට මේ ධර්මයේ පෙන්නලා දෙන්න මෙන්න මේකයි කියලා. අපි පසුගිය දෙවතාවෙම නිදර්ශන උපමා කීපයක් අරගෙන නිවෙන මග, සැනසිලි දායක මග උදා කරගන්න, උපදවා ගන්න ඕන කරන වැඩපිළිවෙල පිළිබඳව කතා කළා. හේතුඵල ධර්මතාවයන් වශයෙන් හටගන්න ධර්මතාවයන් දෙස බලමින් ආශ්‍රාක්ෂය කරගන්න වැඩපිළිවෙලයි කතා කළේ. මේ ලෝකේ කවුරු හෝ සම්මාදිට්ඨිය උපදවා ගත්තා නම්, උපදවා ගන්නවා නම් ඒ තුල මෙන්න මේ කියන කරුණු ටික සම්පූර්ණ වෙලා තියෙනවා. එක විදිහකට කියනවා නම් දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං, පුබ්බන්තේ ඥානං, අපරන්තේ ඥානං, උබ්බන්ත අපරන්තේ ඥානං, පටිච්ච සමුප්පාද ධම්මේසු ඥානං. මේ අංග අටින් යුක්ත වෙන්න ඕන උපන් සම්මාදිට්ඨි. එසේ නොවන්නේ නම් සම්මාදිට්ඨිය සෝත නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමුණුනේය කියලා මේ ලෝකේ කාටවත්ම කියන්න, ප්‍රකාශ කරන්න අයිතියක් නැහැ. ඒ වගේම දුක සමුදය නිරෝධය මාර්ගය හරි විදිහට නිවැරදිව දැක්කනම් ඒ දකින්වත් එක්කම ඔහුට හම්බ වෙනවා මේ ආශ්‍රවයයි, මේ ආශ්‍රව සමුදයයි, මේ ආශ්‍රව නිරෝධයයි, මේ ආශ්‍රව නිරෝධ කරන මගයි. මෙන්න මේ ටිකත් සම්පූර්ණ වෙන්න ඕන. මෙන්න මේ ටික සම්පූර්ණ වෙනවා නම්, සම්පූර්ණ වෙන වැඩපිළිවෙලක් ඔබ ළඟ තියෙනවා නම්, ඔබ තව කෙනෙකුට සවන් දිය යුතු නෑ. ඒ ප්‍රමාණවත් දුක දකිනවා නම්, දුකට හේතුව දකිනවා නම්, දුක්ඛ නිරෝධය දකිනවා නම්, නිරෝධ කරන මඟ දකිනවා නම්, ඒ අර්ථවත් වෙනකොටම, අර්ථවත් වුණාද කියන එක අපට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ඒ ටික දකින කෙනාට හම්බ වෙන්න ඕන මේ ආශ්‍රවයයි. ඉදං ආසව අයං ආසව සමුදයෝ, අයං ආසව නිරෝධෝ, අයං ආසව නිරෝධ ගාමිනී පටිපදා. හම්බ වෙන්න ඕන දුක, දුක හැටියට දකින කෙනාට පංච උපාදානස්කන්ධය, පංච උපාදානස්කන්ධයන්ගේ පැවැත්ම දකින කෙනා පංච උපාදානස්කන්ධය දැන් මේ මොහොතේ හට ගැනීමට හේතුව දකින්න ඕන. ඒ හේතු නිසායි මේ හටගත්තේ. දැන් මේ මොහොතේ මේ හටගත්ත ධර්මයන්ගේ ඇත්ත නොදැක්කොත් අනාගතයට යන බවත්, අනාගතයේද නැවත ස්කන්ධයන්ගේ හට ගැනීමට මෙය හේතුවක් වෙන බව දකින්න ඕන. උබ්බන්ත අපරන්තේ ඥාන, අතීත හේතු නිසා වර්තමානයත්, වර්තමාන හේතු නිසා අනාගතයත් හට ගන්නවා. අතීත හේතු නිසා වර්තමානයේ හටගත්ත්, වර්තමානය නිරෝධයට දකිනවා නම්, වර්තමානයේ ඇත්ත දකිනවා නම්, අනාගත ඵලයක් නොලබන හැටි දකින්න ඕන, දැනගන්න ඕන. එහෙනම් මේ පවතින ධර්මතාවය කුමක්ද කියලත්, පටිච්ච සමුප්පාද ධම්මේසු ඥානං, පටිච්ච සමුප්පාදයේ පිළිබඳව තියෙන නුවණයි ඒ හරහා උපදින්නේ. ඉතින් අපි අන්න ඒ සියල්ල සම්පූර්ණ වෙන විදිහට, එතන අර්ථවත් වෙන විදිහට අපි අපේ ප්‍රතිපදාව හදාගන්න ඕන, සකස් කරගන්න ඕන. ගිය වතාවේ අපි යමක් විස්තර කරගෙන ගිහිල්ලා, ඒ කාලයේ වෙලාව අනුව ප්‍රමාණවත් නොවන බැවින් නැවත නැවතත් පසුව ඒ බව පැහැදිලි කර දෙන බව කියමිනුයි අපේ දේශනාවන් අවසානයේ උනේ. නිසා අපිට එතනට සම්බන්ධවයි අද පටන් ගන්න වෙන්නේ. නැවත අපි වතාවක්, අපි ගිය වතාවේ කතා කරපු දේ ටිකක් මතක් කරන්න ඕන. එංගතුනේ මේ ධර්ම දේශනා නම් මේ එකවරක් අහලා නම් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ ධර්ම දේශනා දවසකට කීප වතාවක් නැවත නැවත අහන ශ්‍රවණය කරන කෙනෙකුටයි මේකේ ප්‍රයෝජනයක් ලබන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා නැවත නැවත මේ ධර්මය අහන්න ඕන. දැන් එහාපු ධර්මය ආපහු වතාවක් අපි සිහි කරලා බලමු. අපි නිදර්ශනයක් අරගෙන පෙන්නවා. කණ්ණාඩියක් ළඟට ගියාම අපිට යමක් පෙනෙනවා. කණ්ණාඩිය ළඟට ගියාම අපිට යමක් පෙනෙනවා. අපි එතනින්ම පටන් ගමු අදත්. මේක අතාරින්න පුළුවන් නිදර්ශනයක් නෙවෙයි. දවසින් දවස මේකට අදාළ කරලා අලුත් නලුත් ධර්මෝපදේශ එකතු කරන්න පුළුවන්. ඒ තරම් වටිනවා. දැන් බලන්න, කණ්ණාඩිය මත අපිට යමක් පෙනෙනවා. අපි ඒ පෙනෙන දිහා හරි විරුද්ධියට හා වැරදි විදිහට බලන හැටි අපි ගිය වතාවේ කතා කළේ. හරි විදිහට හා වැරදි විදිහට බලන හැටි. මොකද්ද වැරදි විදිය? මොකද්ද මිත්‍යා දෘෂ්ටිය? මොකද්ද සම්මා දිට්ඨිය? හරි දැක්ම මොකද්ද? වැරදි දැක්ම මොකද්ද? ඒක හරි වෙන්නේ කොහොමද? වැරදි කියන්නේ කොහොමද? ඒකත් හොයලා බලන්න ඕනේ. කණ්ණාඩිය මත පෙනෙන ප්‍රතිබිම්බය දිහා බලාගෙන ඒ මම මගේ කියන අදහස උපදිනකොට වෙන්නේ මොකද්ද කියන කාරණාව අපි ටිකක් එදත් විස්තර කළා. නමුත් අදත් ටිකක් ඉගෙන මතක් කරන්න ඕන. පෙනෙන දේ දිහා බලාගෙන මේ පෙනෙන්නේ මමය, මගේ මගේ කයය, මගේ මුහුණය කියන තැනට තමයි අපි සාමාන්‍ය ලෝකයේදී කණ්ණාඩි ඉදිරියට ගියාම පත් වෙන්නේ. මගේ මුහුණ, මගේ කය, මගේ හිස කියන පිළිගැනීම සංකල්පය මත තමයි ඒ දිහා බලන්නේ. එහෙම බලන නිසාම කය මගේ වෙලා තියෙනවා. එහෙම බලන නිසාම කය මගේ. මගේ නිසාම මගේ කය දිහා බලාගෙන ඒකේ අඩුපාඩුකම් හදාගන්න, අවලස්සන දේ ඉවත් කරලා ලස්සන කරගන්න අපි උත්සාහවත් වෙනවා. තමන්ගේ ලස්සන අවලස්සන කම මත විවිධ චිත්ත ගති පහළ වෙන හැටි විස්තර කරලා බලන්න පුළුවන්. දැන් ඔබට පැහැදිලි, කණ්ණාඩිය මත පෙනෙන ඡායාව දිහා බලනකොට දැන් අපට පෙනෙන දේද අපිට උපාදාන වෙලා තියෙන්නේ. මොකද්ද උපාදානය කියන්නේ? රූප උපාදාන, වේදනා උපාදාන, සංඥා උපාදාන, සංඛාර උපාදාන, විඥාන උපාදාන, පංච උපාදාන. දැන් කොහොමද රූපය උපාදානය? මොකද්ද උපාදානය කියලා කියන්නේ? යෝ තත් චන්දරාගෝ, යමකට චන්දරාගය ඇති වෙනවා නම් ඒක තමයි උපාදාන. දැන් පෙනෙන දේ හඳුනාගත්තේ නැත්නම් චන්දරාගය රූපේ පිළිබඳවයි. රූපේ පිළිබඳවයි චන්දරාගය ඇති වෙලා තියෙන්නේ. එතකොට රූපස්කන්ධය නෙමෙයි උපාදානය කියන්නේ. ස්කන්ධයෝ නෙමෙයි උපාදානය කියලා කියන්නේ. ස්කන්ධයන් විශේෂෙහි යම් චන්දරාගයක් වේනම් ඒ උපාදානයි. අපට ස්කන්ධනම් උපාදාන, ස්කන්ධනම් ආශ්‍රවය, ස්කන්ධනම් සංයෝජනය අපිට අමුතුවෙන් දුරු කරන්න දෙයක් නැහැ. ස්කන්ධ අනිත්‍යයි, ඒවා බිඳිලා නැසිලා වෙනසිලා යනවා. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ රූපය පිළිබඳව චන්දරාගය දුරු. රූපේ නුත් කරන්නේ යන්නේ චන්දරාගය නැති කරන්න. චන්දරාගය නැති කරනකොට රූපයක් නැති වෙයි. ඉතින් එහෙනම් අපි දැනගන්න ඕන දැන් රූපේ චන්දරාගය ඇති වෙන්නේ කොහොමද කියලා. දැන් බලන්න කන්නාඩියෙන් අපට පෙනෙන්නේ මොකද්ද? පෙනෙන දේ ඇත්ත නොදැකීම තුළ ඇල්ම බැල්ම කැමැත්ත කොහේටද යොමු වෙලා තියෙන්නේ කියලා. ඔබට දැන් හිතා ගන්න පුළුවන් නුවණක් ඇත්නම් දුක හා දුක්ඛ සමුදය කියන දෙක. පෙනෙන දේට ඇලුම් කරනකොට ඇත්ත නොදකිනකොට පෙනෙන දේට ඇලුම් කරනකොට ඔබට හමු වෙලා තියෙන්නේ මොකද්ද? අහු වෙලා තියෙන්නේ මොකද්ද? ලේමත්නහරින් යුක්ත වෙච්ච සතර මහා ධාතුවේ යුක්ත කල පෙනෙන දෙයට ඇල්ම ඇති වෙනකොට එහි ඇත්ත නොදකිනකොට ප්‍රතිඵලය වෙලා තියෙන්නේ දිවෙන, මැරෙන, කුණු වෙන, ලෙඩ වෙන, අසුභ අසුචි කය තමයි ඔබට උපාදාන වෙලා තියෙන්නේ. යම් විටක යම් මොහොතක පෙනෙන දේහි ඇත්ත දැනගත්තොත්, ඇත්ත දැක්කොත් දැන් කල්පනා කරලා බලන්න මේ නිදර්ශනය තුළ අපි වැටෙන තැන කොතනද කියලා. අපිට පෙනෙන දේ ඇත්ත ගැන හිතනවා නම් අපිට හිතන්න තියෙන්නේ මොකද්ද? බොහොම පටු සීමාවක් තුළ හිතන්න තියෙන්නේ පෙනෙන දේ ඇත්ත. පෙනෙන දේ ඇත්ත නම් මේ කණ්ණාඩිය මත පෙනෙන දේ ඇති වෙන හේතු නිසා. මොකද්ද හේතුව? ආලෝකයක්, කණ්ණාඩියක්, ඒ ඉදිරියේ ඇති ධාතු හය. මේ හේතු නිසා හේතු ඇති කල්ලි හටගත්ත ප්‍රතිබිම්බය කියයි අපි දකින්නේ. එතකොට ප්‍රතිබිම්බය කියන්නේ පෙනෙන දෙය කණ්ණාඩියට අයිතිත් නේ, ඒ ඉදිරියේ ඇති ධාතු හයද නොවේ, ආලෝකයද නොවේ. පෙනෙන දෙය ඔය ප්‍රතිබිම්බය ආලෝකයක් නොවේ, කණ්ණාඩියක් නොවේ, ධාතු කයක් නොවේ, කණ්ණාඩියේ ඉදිරියට ආපරෝපයක් නෙවෙයි. මේ හේතු එකකටවත් අයිති නැහැ. ඔය පෙළෙනදී මේ හේතු නිසාම හේතු ඇති කල්හිම හටගත්ත ඵලයයි අපි දැන් දකින්නේ. එතකොට දකින දේ තේනන දේ හේතු නෙමෙයි, හේතු ඇති කල්හි හටගත්ත ඵලයයි. මේ හේතු එකක් හරි අයින් වෙනකොට ඉවත් වෙනකොට ඵලයේ පවතින ඉඩක් නැහැ. ආලෝකේ නැති වුණොත් ඒත් මේ පෙනෙන දේ නැහැ. ධාතු කවෙ ඉවතට ගියත් පෙනෙන දේ නැහැ. කණ්ණාඩිය නැති වුණත් පෙනෙන දේ නැහැ. එහෙනම් පෙනෙන දෙයක් අපිට දැන් තියෙනව නෙමෙයි, මේ හේතු නිසා දැන් හටගෙන තියෙනවා. දැන් ඔය කණ්ණාඩිය මත පෙනෙන ප්‍රතිබිම්බය දිහා බලන්න, ඕක අතීතයේ කොහේ හරි වෙන තැනක ඉඳලා ආවද, වෙන තැනක ඉඳලා ආපු එකක්ද ඔය පෙනෙන්නේ? නෑ. දැන් මෙතන හේතු ඉවත් වෙනකොට මේ පෙනෙන දේ වෙන කොහේට හරි යනවද? වෙන කොහේට හරි යනවද? නෑ. එහෙනම් අතීතයේ ඉඳලා ආපු බවකුත් නෑ, අනාගතයට යන බවකුත් නෑ. මොකද එහෙනම් තියෙන්නේ දැන් හේතු නිසාම හේතු ඇතිකල් වීම හටගෙන හේතු ඉවත් වෙනකොට, හේතු නිරුද්ධ වෙනකොට හටගද්දී නැති වෙන බව. දැන් ඇත්ත ඇතිකතියෙන් දකිනවා නම්, මෙනෙහි කරනවා නම් එච්චරයි අපිට තියෙන්නේ. ඒ දිහා බලන්න. දැන් මෙහෙම බැලුවොත් පූර්ව ආශ්‍රව උපදින්න ඉඩ නැහැ. දැන් අපි ඒක දිහා වැරදි විදිහට බැලුවොත් මේ පෙනෙන දේ මමයි කියලා, මගේයි කියලා සත්‍යයේ පුද්ගලයේ මේ තේන්නේ, අහවල් දෙයයි මේ තේන්නේ කියලා බැලුවොත්, එහෙනම් අපට මේ බැලුවේ දේ පිළිබඳව, දැනගත්ත දේ පිළිබඳව හිතන්න දෙයක් තියෙනවා. පෙනෙන්නේ මමයි කියලා හිතුවොත් මා ගැන හිතන්න පුළුවන්. මගේ ගැන, මා ගැන මොනවද අපි හිතන්නේ? මා ගැන හිතනකොට මොනවද මතුවෙන්නේ? ආශ්‍රව. බලන්න ඇත්තද කියලා ඒක. ආශ්‍රවයි උපදින්නේ. මොනවද ආශ්‍රව කියලා කියන්නේ? පෙර ඇසුරු කළ දේ දැන් මතක් වෙනවා. ආශ්‍රවය කියන්නේ ක්ලේශය. දැන් අන්න ස්කන්ධාන එකක් ආශ්‍රවාන එකක් වෙන් කරගන්න පුළුවන්. පෙනෙන දේ මමය මගේය කියලා දකිනකොට හමුණු රූපය පිළිබඳව, දැන් වරදවා දැනගත්ත රූපය පිළිබඳව හිතන්න, කියන්න, කතා කරන්න බොහෝ දේ තියෙනවා. හැබැයි ඒ ඔක්කොම ආශ්‍රව ගණයටයි යන්නේ. අන්න ඇත්ත ඇති සැටියෙන් දකිනකොට මේ ආසවයයි, මේ ආසව සමුදයයි, මේ ආසව නිරෝධයයි, ආසව නිරෝධ කරන මගයි කියලා ධර්ම න්‍යායක් උපදිනවා කියලා අපි කියන්නේ මෙන්න මෙතන. ඒහි පස්සිකව බලව දැන් අපිට පෙන්වන්න පුළුවන් වෙන ඕන මේක. ඔයත්තන්ට නෝ නැත්තම් පුළුවන්කම තියෙන ඕන ඒක බලන්න, පෙන්වන දේ බලන්න. දැන් බලන්න සම්මා දිට්ඨිය සම්පූර්ණ වෙන්න මේ ආශ්‍රවයයි මේ ආශ්‍රව සමුදයයි මේ ආශ්‍රව නිරෝධයයි මේ ආශ්‍රව නිරෝධ කරන මගයි. මේ නුවණ ලැබෙන්න ඕන. දැන් කොතනදී නුවණ ලැබෙන්නේ? කොහොමද උපදින්නේ කියන එකයි දැන් මේ අපි මේ කියලා දෙන්න හදන්නේ. අපි තාම ආධ්‍යාත්මික ආයතන වලට දැසගන්නේ නැතුව මේ නිදර්ශනය මේ මතු කොටට අරගෙන මේ කතා කරන්නේ. කන්නාඩි මත පෙනෙන දේහා හොඳට බලන්න, මේක සරලයි කියලා පුංචි කියලා හිතන්න එපා. ටිකක් නොවනින් ගැඹුරින් මේ දිහා බලන්න. මේ පෙනෙන දේ හේතු නිසා හටගත්ත හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන බව ඔබ නොදැනගත් හැම මොහොතකම අවිද්‍යාව පත්‍ය සංඛාරා අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ඔබට පහළ වෙලා තියෙන පුඤ්ඤාවි සංඛාර හෝ අපුඤ්ඤාවි සංඛාර පිනට අනුව යන සිටිවිලි හෝ පාපයේ තාපකලයට අනුව පහළ වෙන චේතනා වෙනුනේ ඇත්ත නොදකිනකොටම පින් පව උපදින්නේ කුසල කුසල චේතනා. අන්න බලන්න පුඤ්ඤාදි සංඛාරත් අපුඤ්ඤාදි සංඛාරත් ආනිඤ්ඤාදි සංඛාරත් කියන තුනම පුඤ්ඤාදි සංඛාර අපුඤ්ඤාදි සංඛාර පින් පව කියන දෙකත් ආනිඤ්ඤ කියන්නේ ධ්‍යාන ලෞකික ධ්‍යාන පුතත් මේ ඔක්කොම උපදින්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් අවිද්‍යාව නිසා. දැන් අපිට ධර්මීය වයත් කියවලා ඇති පුඤ්ඤ පාප පහිනස්ස නැති කරන්න ඕන පාපේ අකුසලයේ පැත්ත විතරක් නෙමෙයි. පින කියන්නේ යම් දර්ශනයක් තුළ න්‍යායක් තුළ යටපත් කළ යුතු දෙයක්. ඇයි ඒ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් නම් අටගන්නේ? පින්පව් දෙකම නැති කරන්න වෙනවා අවිද්‍යාව නිරෝධය. දැන් බලන්න මෙතන හටගත්ත හේතුඵල ධර්මතාවය අපි නිකමට කියමු. හේතුඵල ධර්මතාවය නොදන්නා තම අවිද්‍යාවයි කියලා සම්පූර්ණ නෑ. හැබැයි අවිද්‍යාව කියලා කියන්නේ හේතුඵල ධර්මතාවය නොදන්නේ කියලා කියනකොට සමාන වෙන්න ඕන හේතුඵල ධර්මතාවය නොදන්නේය සමානයි අවිද්‍යාව සමානයි චතුරාර්ය සත්‍ය නොදන්නා බව. තවත් විදිහකට ගත්තොත් චතුරාර්ය සත්‍ය නොදන්නා බව සමානයි අවිද්‍යාව සමානයි හේතුඵල ධර්මතාවය නොදන්නාකම. දැන් පෙනෙන දෙය මෙන්න මේ කියන හේතු නිසා කණ්ණාඩියක් ආලෝකයක් ඉදිරියේ ඇති ධාතුකයක් මේ හේතු ඇති කල්ලි හටගත්ත ඵලයක් අපට දැర్శණය වෙන්නේ තියෙන්නේ හේතු නිසා හටගත්ත දේ. මේ හේතු එකක්වත් නැත්නම් මේ පෙනෙන දේ පවතින ඉඩක් නැහැ. හේතු නිසා හටගත්තා වගේම හේතු නැති වෙනකොට නැති වෙනවා. ඔන්න හේතුඵල ධර්මතාවය දැනගත්තා කියනකොට අර අපි ඉස්සෙල්ලා කියපු සමාන කොට දක්වපු ටිකම සම්පූර්ණ වෙන්න ඕන. හේතුඵල ධර්මතාවය දැනගන්නකොට අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව උපදින්න ඕන. විද්‍යාව උපන්නා කියලා කියන්නේ සමානයි චතුරාර්ය සත්‍යයි මතුවලා තියෙන්න ඕන. චතුරාර්ය සත්‍ය මතු වුණා කියලා කියන්නේ අවිද්‍යාව දුරු වුණා. අවිද්‍යාව දුරු වුණා කියලා කියන්නේ සමානයි හේතුඵල ධර්මතාවය උපන්න කියන්නේ. එහෙනම් දැන් මෙන්න මේ නිදර්ශනය තුළ අපට පුළුවන් වෙන්න ඕන චතුරාර්ය සත්‍ය මතු කරගන්න.
චතුරාර්ය සත්‍ය මත කරලා පෙන්න ගන්න මේ නිදර්ශනය තුළ. මොකද්ද දුක, මොකද්ද සමුදය, මොකද්ද නිරෝධය, මොකද්ද මාර්ගය? දැන් හේතුඵල ධර්මයෝ කියලා කියන්නේ අපි ධර්මයත් එක්ක සංසන්දනය කළාම ස්කන්ධ, උපාදානස්කන්ධ. සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛ. ස්කන්ධ ටික තමයි බුදුරජාණන් වහන්සේ දුක කියලා දේශනා කළේ. දැන් දුක දුක හැටියට නොදැන ගන්නකොටමයි සමුදය, දුක්ඛ සමුදය. දැන් නිදර්ශනයේදී සමාන වෙනවා මේ හේතු නිසා හටගත්ත මේ ධර්මතාවය අපි ස්කන්ධ කියන විෂයයට උපාදානස්කන්ධ දුක කියන තැනට සමකළොත් දුක්ඛ සමුදය තමයි මේ පෙනෙන දේ මම මගේ කියලා ඇති කරගන්න සංකල්පය. තෘෂ්ණා දෘෂ්ටි මාන වල දුක්ඛ සමුදය හටගත්තා. මේ හේතුඵල ධර්මතාවය නොදන්නකොටම පෙනෙන්නේ මමයි, පෙනෙන්නේ මගේයි කියලා අදහස උපන්නා. දුක නොදන්නාකම නිසා දුක්ඛේ අඥානං වෙනකොට දුක්ඛ සමුදය අඥානං වුණා. මේ හේතුඵල ධර්මතාවය නොදන්නාකම ඇති වෙනකොටම දුක්ඛේ අඥානං වෙනකොටම මේ හේතු නිසා හටගත්ත දේ හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන බව නොදන්නේද? ඒ නොදන්නාකමම දුක්ඛ සමුදය අඥානං. දුක්ඛ සමුදය අඥානං පෙනෙන දේ මමයි මගේයි කියලා ගත්තා. දුක්ඛ සමුදය අඥානං වෙනකොටම දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ අඥානං. එහෙනම් ඉදං උච්චතාවසෝ අවිජ්ජා. අවිජ්ජා. එහෙනම් චතුරාර්ය සත්‍ය නොදන්න කොට අවිද්‍යාව. අවිද්‍යාව නම් ඒ හේතුඵල ධර්ම නොදන්නා සම. දැන් බලන්න ඒකේ අනිත් පැත්ත. මෙන්න මේ හේතු ධර්මයෝ අනිත්‍යයි. අපි ඒ ටිකට සමකලොත් ස්කන්ධ නිසා හටගන්න. අපි දැන් මේකට එදා සමකලා අසත් රූපියත් චක්කු විඥානයත් ආධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනත් විඥානත් ඇතිකල්ලි දැකීම, ඇසීම, දැනීම, දැනගැනීම කියන කරුණු ටික. එතකොට උපාදානස්කන්ධය එතන තියෙනවා. ඒ ටිකයි මේ සරල උපමාවකට අපි ගත්තේ. එනිසා අපි මෙතන මේ තියෙන හේතුඵල ධර්ම වශයෙන් අපිට මේ හම්බ වෙන දේ ස්කන්ධ ටික උපාදානස්කන්ධ හැටියට සැලකුවොත් මේ උපාදානස්කන්ධයන්ගේ මේ හේතුඵල ධර්මතාවය නොදන්නකොටම ඇති වෙන ධර්මතාවය අපි ඉස්සෙල්ලා කතා කළා, අවිද්‍යාව. දැන් මෙන්න මේ හේතු නිසා හටගත්ත ඵලයයි මේ පෙනෙන්නේ. පෙනෙන දේ මමවත් මගේවත් මගේ ආත්මයවත් නෙමෙයි. නේතම්මම නේසෝහමාත්මි නමේසෝවත්ථාති. දුක්ඛේ ඥානං වෙනකොටම දුක්ඛ සමුදයද ඥානං වෙලා. නේතම්මම නේසෝහමාත්මි නමේසෝවත්ථාති. මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දුක්ඛ සමුදය ඥානං වෙනකොටම දුක්ඛ නිරෝධේද ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේද ඥානං. එහෙනම් දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේද ඥානං නම් සමානයි විද්‍යා. සමානයි හේතුඵල ධර්මතාවය. දැන් ඔන්න බලන්න මේ නිදර්ශනය තුළ අපිට කොච්චර දේ තියෙනවද ඉගෙන ගන්න. ඒ නිසා දවස් ගණන් මේ නිදර්ශනයත් එක්ක හැප්පෙන්න. මේකත් එක්ක හැප්පිලා මේට අනුරූපව හිතලා ගන්න කෙනෙකුට තමයි අපි මේ ආයතන හයත් එක්ක මේක සසඳගෙන කියන ධර්මයේ ග්‍රහණය කරගන්න පුළුවන් වෙන්නේ. මේ ටික තේරුම් ගන්න බැරුව නම් මින් එහාට මේ බණ අහලා නම් වැඩක් නැහැ. ඒ කාලේ වෙන දෙයකට යොදා ගන්න එක සුදුසුයි. මේ සරල උපමාව තේරුම් ගන්න පුළුවන් නම්, මින් කියන කියවන දේ තේරුම් ගන්න පුළුවන් නම්, එපමණකින් හිතන්න මට මේ ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් මේ ජීවිතේම ඈතර වෙන්න ඕන කරන ශක්තිය ඇත කියලා. ඒක නැත්නම් අපි අර ඊට හාත කරන්න වැඩ පිළිවෙලවල් තියෙනවා කියලා කිව්වා. එහෙම තැනකට යන්න වෙනවා. මෙන්න මේ නිදර්ශනය තේරුම් ගන්න පුළුවන් අය වෙනුවෙනුයි මම මේ තාම කතා කරන්නේ. දැන් බලන්න ඔබට තාම පැහැදිලි පෙනෙන දේ මොකද්ද කියලා. පෙනෙන්නේ ලේමත් නහර සෙම්සතු මල මුත්‍ර කෙස්ලොම් නියදත් සම්මත් නහරාදීන් හටගත් දේද? එහෙම නැත්නම් වෙනස් දෙයක්ද කියන එක හොඳට පැහැදිලි. එහෙනම් පෙනෙන දේ කෙස්ලොම් නියදත් සම්මත් නහර ඇට ඇට මිදුළු අකුගඩුවක් මා දලබු පෙනහලි ආදීයෙන් නිර්මිත දෙයක් නොවේ. නිර්මිත දෙයක් නොවේ. එහෙනම් ඒ දිහා බලාගෙන ඒ හැඟීම ඇති කරගන්නවා නම්, ලේමත් නහර වලින් කෙස්ලොම් නියදත් සම්මත් නහර වලින් හටගත් දෙයක් පිළිබඳව නම් ඔබ ඇති කරගන්න සංකල්පයේ මම මගේ කියලා පෙනුණු දේ අනිකක්. ඔබට හසු වෙලා තියෙන්නේ, අහු වෙලා තියෙන්නේ, උපාදාන වෙලා තියෙන්නේ, තණ්හාව ආසාව ඇති කරගෙන තියෙන්නේ වෙනතකට. එහෙනම් ඔබට ගොදුරු වෙලා තියෙන්නේ, හමු වෙලා තියෙන්නේ රූප උපාදානේ, වේදනා උපාදානේ, සංඥා උපාදානේ, සංඛාර උපාදානේ, විඥාන උපාදානේ, පංච උපාදාන. එහෙනම් දුක, දුක හමු වෙලා තියෙන්නේ. පෙනෙන දේ ඇත්තන දකිනකොටම පංච උපාදානස්කන්ධයයි හමු වෙලා තියෙන්නේ. ස්කන්ධයන් පිළිබඳව චන්දරාගයයි ඇති වෙලා තියෙන්නේ. එහෙනම් මේ දුකයි කියලා දන්නවනම්, මේ දුක්ඛ සමුදයයි කියලා දන්නවනම්, මේ දුක්ඛ නිරෝධයයි, නිරෝධ කරන මගයි කියලා ඔබට මේ නිදර්ශනය තුල තේරුම් ගන්න පුළුවන්. බලන්න, දකින්න පුළුවන්, පෙන්වන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මේ සරල නිදර්ශනය හොඳට බලන්න, හොඳට දකින්න, අතහරින්න එපා. වැටි වැටි, වැරදි වැරදි බලන්න. ඔතන තියෙනවා ඒ නිමගක් ඉහළට නැගගන්න. හොඳට බලන්න පෙනෙන්නේ මොකද්ද කියලා. මේ පෙනෙන දේ මේ කණ්ණාඩිය ළඟදී වරදිනකොටම, එහෙනම් මම මගේ වෙලා තියෙන්නේ ලෙඩ වෙන, දිරන, පුණු වෙන, වද වේදනා දෙන කය නේද? එහෙනම් රූපේ උපාදාන උනේ. දුක උපාදාන උනේ. දුක හමු වුණේ, දුක හටගත්තේ කොහොමද කියලා දැන් ඔබ දන්නවා. දුකේ ඇතිවීම, දුකේ නැතිවීම. දැන් දුක ඇති වෙන්නේ කොහොමද? ස්කන්ධ දුකයි, උපාදාන ස්කන්ධයෝ දුකයි, උපාදානස්කන්ධයන්ගේ පහළවීම දුකයි. දැන් ස්කන්ධය පහළ වෙන්නේ කොහොමද? දැන් කන්නාඩී මත පෙනෙන දේ මේ හේතු නිසා හටගත්ත ඵලයක් බව, හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන ධර්මතාවයක් බව නොදන්නේ නම් නොදක්නේ නම් ඒ මොහොතේම ඒ අවිද්‍යාව ඇති කල්ලි ඔබ දුක්ඛේ අඥානම්. එයි දුක දන්නේ නැහැ. පෙනෙන දේ මමයි මගේයි කියලා දුකට තණ්හා කලේ. රූපස්කන්ධය, රූපය, මාංශ කය, ධාතු කය, රූපයේ දුක බව දන්නවනම් දුකට ඇලුම් කරන්නේ කවුරුවත්? පළඟෙතියා ගිනි දැල්ලට හරි ආසයි. නැවත නැවතත් පළඟෙතියා ගින්නට පනිනවා, ගිනි දැල්ලට පනිනවා. පනින හැම වාරයකම පළඟෙතියා පිච්චෙනවා. හැබැයි පළඟෙතියා ගිනි දැල්ලෙන් එහාට යනකොටම ලැබපු අත්දැකීම අමතකයි, පිච්චිච්ච බව අමතකයි. පෙනෙන දේට ඇලුම් කරනවා. ආපහු ගින්නටමයි පණින්නේ. පැනලා පැනලා කොයි වෙලාවක හරි ඒ ගිනි දැල්ලෙන්ම පිච්චිලා ඒ දැල්ල පාමුල වැටෙනව කවදා හරි. ඔබත් මමත් දුක නොදන්නාකම නිසාමයි දුකට ඇලුම් කරන්නේ. පළඟැටියා ගිනි දැල්ලට ඇලුම් කරන්නේ ඒක දුක බව නොදන්න නිසා. එහෙනම් අපි දුක නොදන්න නිසාමයි දුකට ඇලුම් කරන්නේ. දැන් දුක අපිට හම්බ වුණේ කොහොමද? ආධ්‍යාත්මික ධර්මයට යන්න කලින් නිදර්ශනය තුල තාම පෙනෙන දේ හටගත්තේ මෙහිමයි, ඇති වුනේ මෙහිමයි, නැති වෙන්නේ මෙහිමයි කියලා නොදන්නේ නම් උදය වැය ඇතිවීම නැතිවීම නොදන්නේ නම් ඒ නොදන්නාකම මත පෙනෙන දේ මමයි මගේ කියලා අදහස පහළ වෙනකොටම, දුකට හේතු සකස් වෙනකොටම දුක ඉපදිලා කය මගේ වෙලා, අනේ මගේ කය ලැන් අවලස්සනයි, දැන් රැලි වැටිලා, තත් හැලිලා, කොණ්ඩේ ඉදිලා අවලක්ෂණ වෙලානේ කියලා ජරා දුක එනවා, ව්‍යාධි දුක එනවා, මරණ දුක එනවා. පෙනෙන දේ ඇත්ත නොදකිනකොටම කණ්ණාඩිය ළඟදිත් අපි මේ කතා කරන්න යන ධර්මතාවයන් ඉදිරියේ කොහොම වේවිද? කණ්ණාඩිය ඉදිරියේදී ජරා ව්‍යාධි මරණ දුක එනවා. එයි මම උනේ මගේ කියලා ගත්තේ ස්කන්ධ ටික. එහෙනම් මෙන්න මේ නිදර්ශනය තුළ මතුවෙන මෙන්න මේ චතුරාර්ය සත්‍ය ගලප ගන්න, සසඳ ගන්න බලන්න අපේ ආයතන ටිකත් එක්ක. දැන් අපි යන්න ඇතුළට අභ්‍යන්තරයට ටිකක් ඉබිලා බලමු. දැන් ඔබ අපි නිදර්ශන කීපයක් ගන්න. ඔබට ඇහැට පෙනෙන, හසු වෙන, අරමුණු පහක් අරගන්න. වටපිටාව බලලා ඇසට හමු වෙන අරමුණු පහක් හිතට ගන්න. ස්වභාවික සිද්ධියට අපි යන්න ධර්මයේ අපි පස්සේ කතා කරමු ඒ තුළ සිදුවෙන. දැන් ඔන්න අපිට ඇසින් යමක් ඇසට යමක් ගැටිලා ඒ තුළ සිදුවෙන වැරදි නිගමනයන් තුළ අපට ලැබෙන අවසාන ප්‍රතිඵලය තමයි ඇහෙන් දැක්ක දෙයට සමාන යමක් හිතට පෙනෙන බව. හිතට පෙනෙන බව. දැන් අපි අර කණ්ණාඩිය ළඟ පෙනුණවන යමක්, ඒ කණ්ණාඩියෙන් යමක් පෙනුණා වගේම ඔබට පුළුවන් නම් දැන් ඒ උපමාව අභ්‍යන්තරයට ගන්න. ඔබට හිතට පෙනෙන දෙයක් හදා ගන්න පුළුවන්. දැන් එහෙන් බලපු දේවල් සමාන ප්‍රතිබිම්බයන්. සිතින් ඔබට දකින්න පුළුවන් නම්, ඔන්න අපි අර කතා කරපු දේ ඇත්ත ඔබටම අත්දකින්න පුළුවන්. හැබැයි මේ කියන ටික හරියට තේරුම් ගත්තොත් ඔබ අද සම්මාදිට්ඨිකයෙකු බවට පත් වෙන්න පුළුවන්. මේ මොහොතේ මේ දැන් ඒ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං ඒකම මේ ආසවය මේ ආසව සමුදය ආසව නිරෝධය නිරෝධ කරන මගයි කියලා දැක්කොත්, එහෙම නැත්නම් පුබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං පුබ්බන්ත අපරන්තේ ඥානං පටිච්ච සමුප්පාද ධම්මේසු ඥානං කියන තැනට අපි අපේ දැනුම නුවණ පත් කරගත්තොත් විවාදයක් නෑ, සංවාදයක් නෑ කාටවත්. ඔබට ලැබෙන අද්දේ ඔබට දැන් පේනවා. කණ්ණාඩියේ මතින් ප්‍රතිබිම්බයක් පෙනුණා වගේම දැන් ඔබට හිතට යමක් පෙනෙන දැනගන්න බවක් තියෙනවා. පෙනෙන දැනගන්න බවක් තියෙනවා. හොඳට බලන් ඉන්න ඔය දිහා. ඒ ගත්ත ඇහැට හසු වෙච්ච අරමුණු ටික දැන් දැස් පියාගෙන හිතට පෙනෙන හැටි බලන්න. කණ්ණාඩියෙන් පෙනුණා වගේම පෙනෙනවා. දැන් ඔබ දන්නවා මං අමුතුවෙන් නොකිව්වට කණ්ණාඩිය ළඟදී හරි විදියට වැරදි විදියට බලන්නේ කොහොමද කියලා. ඒක වැරදි විදියට බැලුවොත් වරදින්නේ කොහොමද, හරි විදියට බැලුවොත් හරියන්නේ කොහොමද කියලා දන්න. දැන් බලන්න පෙනෙන දේ. දැන් ඔබට යමක් හිතට පෙනෙනවා. දැන් පෙනෙන දේ ඔබ දැනගන්න දේ දැන් ඔබ කල්පනා කළොත් මේ අර එළියේ ඇහැට අහුවෙච්ච දේ අරහේ තියෙන අතන තිබුණු භෞතික වස්තුවක් ඇසට ගැටුණා වූ භෞතික වස්තුවක්සේ ඔය පෙනෙන දිහා ඔබ කල්පනා කළොත් ඔබේ දැක්ම වැරදි. එතන අවිද්‍යා මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං නේ. ඔය පෙනෙන දේ පෙනෙන දෙයයි ඇහැට ගැටුණු දෙයයි අතර වෙනස බලන්න. දැන් ඇහැට ගැටුණු දෙයක් නෙමෙයි ඔය දැන් පෙනෙන්නේ.
ඇහැට ගැටුණු දේද ඔය පේන්නේ නේ? ඇහැට ගැටුණු දේ නෙමෙයි. එහෙනම් දැන් පේන්නේ මොකද්ද? ඒක නොවේ නම්. එහෙනම් දැන් සිතින් යමක් දැනගන්නවා නම් ඒකට හේතු තුනක් තියෙනවා. හේතු පහක් තියෙනවා. අපි ඒක තුනක් කොට සලකමු. මන ආයතනයත්, ධම්මායතනයත්, මනෝවිඥානයත්. මනෝ ධාතුවත්, ධම්ම ධාතුවත්, මනෝවිඥාන ධාතුවත් ඇති කල්ලි හටගත්ත ඵලය ඔබට ඔය පෙනෙන්නේ දැනගන්න. හේතු නිසා හටගත්ත ඵලය. දැන් ඔබට පුළුවන් නම් නුවණක් දැනුමක් තියෙනවා නම් මේ දැන් පෙනෙන දේ ඇහත් නොමේ, ඇහැට ගැටුණු රූපයක් නෙමේ, චක්කු විඥානයත්, චක්කු සංපස්සයත්, චක්කු සංපස්සයෙන් හටගත් වේදනා සංඥා සංකාරවත් නෙමේ මේ තියෙන්නේ. මේ දැන් මනෝ ධාතුවත්, ධම්ම ධාතුවත්, මනෝ විඥාන ධාතුවත් කියන හේතු නිසා හටගත්ත දැනගැනීමක්. දැනගැනීම කියන්නේ මේ හේතු නෙමේ. මේ හේතු ඇති කල්හි හටගත්ත ඵලයක්. ඔන්න ඔය ටික දකින්න පුළුවන් නම් ඔන්න බලමු අපි පුබ්බන්තේ ඥානං, අපරන්තේ ඥානං, පුබ්බන්ත අපරන්තේ ඥානං, පටිච්ච සමුප්පාද ධම්මේසු ඥානං එනවද කියලා. පුබ්බන්තේ ඥානං හොඳට ඔය පෙනෙන දිහා බලන්න. කණ්ණාඩිය ළඟ බලාගෙන හිටියා වගේ ඇස් දෙක පියාගෙනයි මේක බලන්නේ. මන් දිහා බලන්න එපා, පෙනෙන නිදර්ශනය දිහා හොඳට බලන්න. ඇසට ගත්ත අරමුණට සමාන දෙයක් දැන් ඔබට පේනවා. සිතින් දැනගන්නවා. දැනගැනීමට හේතු මන ආයතනයත්, ධම්ම ආයතනයත්, මනෝ විඥානයත්. මේ හේතු ඇති කල්ලි මේ දැකීම, මේ දැන ගැනීම. එහෙනම් දැන් හටගත්ත මේ පෙනෙන ඵලය, දැන් ඔය පෙනෙන දේ දැනගන්න දේ දැන් හේතු ගැටීම නිසා මන ආයතනයත්, ධම්ම ආයතනයත්, මනෝ විඥානයත් කියන හේතු ඇති කල්ලි. දැන් ඔබට අනුමානයෙන් බලන්න, මේක දැනගන්න තරම් තාම නුවණ වැඩිලා නැහැ. අනුමානයෙන් බලන්න මේ හේතු නිසා හටගත්ත දේ දැන් මේ තියෙන්නේ. දැන් එහැ පියාගෙන ඉන්නේ, හැට පේන එක නෙමෙයිනේ. එහෙනම් මේ මන ආයතනය, ධම්ම ආයතනයත්, මනෝ විඥානයත් කියන හේතු නිසා හටගත්ත ඵලය. දැන් බලන්න අපුබ්බන්තේ ඥාන. ඔබට පූර්වාන්තේ ඥානය පහල කරගන්නේ කොහොමද? එහෙනම් දැන් හේතුවත් ඵලයක් මෙතන නම්, හේතුවත් ඵලයක් මෙතන නම්, එහෙනම් දැන් එහෙට මොකද වෙලා තියෙන්නේ? එහෙට මොකද වෙලා තියෙන්නේ දැන්? නිත්‍යද අනිත්‍යද? ඔබ සූත්‍රවල කියලා තියෙනව නේද, කියවල ඇති දහස් ගණන්, මහණනි ඇස අනිත්‍යද? මහණනි ඇස අනිත්‍යද? වික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා, එහෙමයි ස්වාමීනි, අනිත්‍යයි. යද නිච්ඡං තං දුක්ඛං, යමක් දුක නම්, යමක් අනිත්‍ය නම් ඒක දුකද සැපද? දුකයි. යමක් දුක නම් මම මගේ මගේ ආත්මය කියලා ගන්න සුදුසුද? නොහෙතං බන්ති. ඒ වගේ රූපය, චක්කු විඥානයේ, චක්කු සංපස්සේ, චක්කු සංපස්සේ හටගන්න වේදනා සංඥා සංඛාර පිළිබඳව අහලා තියෙනවා, කියවලා තියෙනවා, ඒ සූත්‍ර ඕන තරම් තියෙනවා. දැන් මෙන්න මේ ටික දැකලා තමයි හුඟක් දෙනෙක් හේ අනිත්‍යයි, රූපේ අනිත්‍යයි, චක්කු විඥානේ අනිත්‍යයි, චක්කු සංපස්සේ අනිත්‍යයි, චක්කු සංපස්සෙන් හටගන්න වේදනා සංඥා සංඛාර අනිත්‍යයි අනිත්‍යයි කියලා බලන එක තමයි මාර්ගය. එතකොට තමයි නිවන් දකින්නේ කියලා අද ලෝකයේ ඉදිරියේ කියා දෙන්නේ මෙන්න මේ ධහම දැකලා. හැබැයි ওই ධහම උතන නෙමෙයි දකින්න ඕන. දැන් මට හදයි ඔබෙන් ඒ ප්‍රශ්න ටික කොහොමද අහන්නේ? දැන් ඔබ දන්නවා ඇහැට යමක් ගැටිච්ච බවක් දන්නවා. යම් අරමුණක් ඇහැට ගැටුණා. හැබැයි දැන් ඔබ යමක් දිහා බලාගෙන ඉන්නවා. දැන් ඔබ බලන්නේ ඇහැට ගැටුණු රූපේ දිහා නෙමෙයි, සිතත් සිතුවිලිත් මනෝවිඤ්ඤාණයත් කියන හේතු නිසා හටගත් ඵලයනේ දැන් ඔබේ මනස පිහිටලා තියෙන්නේ, හිතට හමු වෙලා හසු වෙලා තියෙන්නේ. හරිද? පේනවද ඒක? මම මේ කියන තැන කියන දේ තේරෙන්නේ නැත්නම් අහන්න. මම මහන්සි වුණත් වැඩක් නැහැ, ඔයත් මහන්සි වුණත් වැඩක් නැහැ. ඇසට ඇසින් දැක්ක දෙයට සමාන යමක් සිතට පෙනෙන බවක් තියෙනවද? තියෙනවා. හරි, දැන් ඔන්න ඔය දිහා බලන්න. දැන් ඔය පෙනෙන දේ මන ආයතනයත් ධම්මායතනයත් මනෝවිඥාණයත් කියන හේතු නිසා හටගත්තේ. ඇයි මං එහෙම කියන්නේ? දැන් ඇහැ පියාගෙනනේ. දැන් ඇහැට රූපයක් ගැටිලත් නැහනේ. චක්කු විඥානයක් දැන් නැහැ. එහෙනම් දැන් තියෙන්නේ මන ආයතනයයි ධම්මායතනයයි මනෝවිඥාණයයි කියන හේතු නිසා හටගත්ත ඵලය. එහෙනම් දැන් ඔබට යමක් පෙනෙනවා නම් ඔන්න ඔය දිහා දකින කෙනාගෙන් මට අහන්න පුළුවන්, දැන් ඇහැට මොකද වෙලා තියෙන්නේ? ඔබ ඔය අරමුණ ගත්ත ඇහැට මොකද දැන් වෙලා තියෙන්නේ? නিত্যද අනිත්‍යද? ඒ රූපය නিত্যද අනිත්‍යද? අනිත්‍යයි. ඒ චක්කු විඥානය, චක්කු සම්පස්සය, චක්කු සම්පස්සයෙන් අටගත් වේදනා සංඥා සංඛාර ටික අනිත්‍යයි. එහෙනම් ඔබ පුබ්බන්තේ ඥාන. එහෙනම් දැන් අතීතයේ හටගත් ටික අතීතේම නිරුද්ධ වෙලා දැන් තියෙන්නේ. අතීතයෙන් ආපු දෙයක්ද මෙතන තියෙන්නේ? දැන් ඔබ දැක්ක අතීතයේ හටගත් ටික දැන් අනිත්‍ය වෙලා නිරුද්ධ වෙලා. එහෙනම් දැන් හටගෙන තියෙන්නේ මොකද්ද? වර්තමානයේ දැන් පවතින්නේ මොනවද? යද නිච්චං තන් දුක්ඛං. දැන් දුක නේද පහළ වෙලා තියෙන්නේ? පංච උපාදානස්කන්ධයෝ නේද දුක? පංච උපාදානස්කන්ධයෝ නේද දුක? දැන් එහෙනම් අතීතයේ හටගත්ත ධර්මය අතීතයේම නිරුද්ධ වෙලා. අතීතයෙන් එහෙනම් මෙහෙට මොකක්වත් ආවද? නැහැ. අතීතයේ එහෙම තැනට ආවෙත් නැහැ, රූපය ආවෙත් නැහැ, චක්කු විඥානය ආවෙත් නැහැ, චක්කු සම්පස්සේ ආවෙත් නැහැ, චක්කු සම්පස්සෙන් හටගත්ත වේදනා සංඥා සංකාර මෙහි ආවෙත් නැහැ. දැන් එහේ තියා ගන්නකොටම ඒ ඔක්කොම එතනම නිරුද්ධ වෙලා. එහෙනම් දැන් තියෙන්නේ මොකද්ද? දුක. ඇයි දුක කියන්නේ මේ? දැන් මෙතන හටගත්ත පෙනෙන දැනගන්න ධර්මයට හේතු වෙච්ච මූලික වෙච්ච ධර්මයෝ දැන් අනිත්‍ය වෙලා. ස්කන්ධ ටික අනිත්‍ය වෙලා. දැන් එහෙනම් ඒ ස්කන්ධ අනිත්‍ය වුනේ දුක උපදවාගෙන. දැන් අපි මේ ලැබිච්ච වර්තමානයේ හමු වෙච්ච දේ අභිනන්දති අභිවදති අජ්ජෝසායතිත්‍තති. ඒක ප්‍රාර්ථනා කළොත්, ඒක හොඳයි කියලා කිව්වොත්, එහි බැසගත්තොත් අපි දුකෙහි ඇලුම් කළා, දුකට බැසගත්තා වෙනවා. අපි එච්චර ඇතට නොගිහින් සරල ලෙස කතා කරමු. දැන් එහෙනම් ඇසත් රූපයත් චක්කු විඤ්ඤාණයත් චක්කු සම්පස්සයත් වේදනා සංඥා සංඛාරත් අනිත්‍යයි. අනිත්‍යයි. දැන් එහෙනම් අතීතයේ හටගත් ධර්මියෝ අතීතේම නිරුද්ධ වුණා. අතීතයේ හටගත් ධර්මයන්ගේ Nirodha දැක්ක නිසාද නොදැක්ක නිසාද දැන් ඊට අනුරූපී යමක් උපන්නේ නොදැක්ක නිසා. නොදැක්ක නිසා එහෙනම් දැන් ස්කන්ධය පහළ වුණේ. ඔය දැන් හිතෙන් දකින දේ දිහා මම මේ කියන්නේ. ඔය හිත පෙනෙන දේ දිහා, ඔය බලාගෙන ඉන්න දේ දිහා, ඔය දැනගන්න දේ දිහායි මම මේ කතා කරන්නේ. දැන් ඔතනක් තියෙනවනේ ආයතනයන්ගේ පහළ වීම වෙලානේ නේද? ආ ඒ කියන්නේ දුක හටගෙන තියෙනවා. එහෙනම් දැන් යද නිච්ඡං තන් දුක්ඛං කියන තැන හොඳට නිර්වචනය කරගත්තොත්, මේක තියෙන අර්ථය වටහා ගත්තොත් ඔබට පුළුවන්කම තියෙනවා මේ බුදුහාමුදුරුවෝ මේ පෙන්වන න්‍යාය දර්ශනය ඔස්සේ මාර්ගයට පිවිසෙන්න. අපි එච්චර කලබල වෙන්න ඕනේ, අපි හිමින් තව ටිකක් මේ දිහා බලමු. හොඳයි. එහෙනම් අතීතයේ හටගත් දේ අතීතයේම නිරුද්ධ වෙලා. එතන Nirodhe nodanna kama nisa දැන් අවිජ්ජාපච්චය සංඛාර. දැන් තියෙනවා ඉන්නවා කියලා යමක් දෙස බලාගෙන ඉන්නවා. එහෙනම් දැන් මේ වර්තමානයේ මේ දුක හටගත්තේ අතීතයේ ඇත්ත නොදන්න නිසා. හොඳයි, දැන් මෙතන හටගත්ත ධර්මයෝ මේ පෙනෙන ධර්මයේ මේ හේතු නිසා, මේ හේතු නිරෝධයෙන් මේ හට පෙනෙන දේ, මේ දැනගන්න දේ මෙතනම නිරුද්ධ වෙනවා කියලා නිරෝධය නොදැක්කොත් මොකද වෙන්නේ? නොදැක්කොත් ආපහු සැරයක් මේ දැනගත්ත දේ දකින්න අපි ඇහැ අරිනවද නැද්ද? දැන් මෙතන ඇත්ත නොදැක්කොත් හා මේ තියෙන්නේ අරහෙ තීච්ච එකනේ කියලා බලන්න ඇහැ අරිනවා. ඇහැ අරිනවා කියන්නේ මොකද්ද එතකොට? ඇහැ උපන්නා. ඇහැ උපන්නා කියන්නේ මොකද්ද? ස්කන්ධය උපන්නා. ස්කන්ධ උපන්නා කියන්නේ දුක උපන්නා. එහෙම බුදුහාර දේශනා කරලා තියෙනවද? චක්ඛුං හෝ භික්ඛවේ උප්පාදෝ තිති අබිනිබ්බත්ති දුක්ඛසේසෝ උප්පාදෝ. මහණෙනි ඇස උපන්න කියන්නේ දුක උපන්න. රෝගහණං තිති ජරා මරණස්ස පාතු භාව. බුදුරජාණන් වහන්සේ දේශනා. එතකොට දැන් අතීතයේ ඇත්ත නොදැක්ක නිසා වර්තමානයේ දුක හටගත්තා. වර්තමානයේ දුක නොදැක්කොත්, දුක දුක හැටියට නොදැක්කොත් මොකද වෙන්නේ? අනාගතයේ ස්කන්ධ පහළ වෙනවා. අතීතයේ ඇත්ත නොදැක්ක නිසා දැන් හටගෙන තියෙනවා. දැන් හටගත්ත දේ, දැන් පෙනෙන දේ, දැන් දැනගන්න දේ ඇත්ත නොදැක්කොත් අනාගතයේ ආයතනයක් උපදින ස්කන්ධය පහළ වෙනවා. එතකොට පුබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං. පුබ්බන්ත අපරන්තේ ඥානං. එහෙනම් අතීතය නිසා දැනුත්, දැන් නිසා අනාගතයක් පහළ වෙනවා. හොඳයි, අතීතයේ නිරුද්ධ වෙච්ච බව දැකලා දැන් අතීතයේ වගේම වර්තමානයේ හටගත් මේ ධර්ම ටිකත් මෙතනම නිරුද්ධ වෙනවා කියලා දැක්කොත්, නිරෝධය දැක්කොත් අනාගතය නිරුද්ධයි. අනාගතය නිරුද්ධයි. එහෙනම් අපි දුකේ ඇතිවීම දුකේ නැතිවීම කියන දෙක මෙතන තියෙනවා. දුක ඇති වෙන්නේ කොහොමද? දුක ඇති වෙන්නේ කොහොමද? හටගත් ධර්මයන්ගේ දකින, අහන, දැනෙන, දැනගන්න ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම නොදන්නාකම නිසා නැවත උපදිනවා. දැන් ඇසත් රූපයත් චක්කු විඥානයත් නිසා දැකීමක් ඇති වුණා. දැකීම හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන බව නොදන්නාකම නොදක්නාකම ඒ අවිද්‍යාවේ ප්‍රතිඵලය වුණේ. දැන් මනෝවිඥානයාගේ පහළවීම වුණා. මන ආයතනයාගේ පහළවීම වුණා. එතකොට එතන නොදැක්ක නිසා මෙතන පහළ වුණා. මෙතන නොදැක්කොත් අනාගතේ පහළ වෙනවා. දුක ඇති වෙන්නේ මෙහෙම නේද? දුකේ ඇතිවීම. හොඳයි, එතකොට අතීතයේ ඇත නොදැක්ක නිසා දැන් පහළ වුණා. දැන් මේ පෙනෙන ඔය ඔබ හිතෙන් දකින දැනගන්න දේ දිහා බලන්න. ඔය ධර්මයන්ගේ ඇත්ත දැක්කොත් අනාගතයේ පහළ වෙයිද? එහෙනම් දුක නිරෝධ කරන මඟ මේක. දුක නිරෝධ කරනවා පුබ්බන්ත අපරන්තේ ඥාන. පටිච්ච සමුප්පාදේස ඥාන. පටිච්ච සමුප්පාද ධම්මේස ඥානං කියන තැනත් එන්නේ මෙතනමයි. එහෙනම් පෙර අවිද්‍යා සංඛාරය නිසා දැන් මන ආයතනයාගේ මනෝවිඥානයාගේ පහළවීම වුණා. ඒ නිසා විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප සලායතන පස්ස වේදනා මේ වර්තමාන හේතු ධර්මයෝ හටගත්තා. මේ විදිහට දුකේ පැවැත්මත් දුකේ නිරෝධයත් කෙනෙකුට බලන්න දකින්න පුළුවන්කම තියෙනවා මෙන්න මේ නිදර්ශන ටිකත් එක්ක. දැන් ආපහු බලන්න අපි වර්තමානයේ පෙනෙන දේ ඇත්ත දකින්නේ කොහොමද කියලා. දැන් ආපහු ඔය හිතට හසු වෙච්ච දේ හිතට පෙනෙන අරමුණ දිහා බලන්න. දැන් හිතෙන් දැනගන්න යමක් ඔබට තියෙනවා. කණ්ණාඩිය ළඟට ගියාම පෙනෙනවා වගේම ඔබට දැන් යමක් පෙනෙනවා කියලා හිතාගන්නකෝ. දැන් ඔය පෙනෙන දේ දිහා මෙහෙම හිතුවොත් මේ මන ආයතනයත් ධම්මායතනයත් මනෝවිඥානයත් යන හේතු ඇති කල්හි මේ ඵලය තෙලුත් තිරයක් දැල්ල ඇති කල්හි ආලෝකය වගේ ගහත් ආලෝකයක් පොළවත් ඇති කල්හි සෙවනැල්ල වගේ මේ මනෝ ධාතුවත් ධම්ම ධාතුවත් මනෝවිඥාන ධාතුවත් ඇති කල්හි මේ දැන ගැනීම හේතුවටම අයිති. මෙතන මනෝ ධාතු ධම්ම ධාතු මනෝවිඥාන ධාතු චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු ඇති කල්හි මාගේ වතා දෙකේම කියලා තියෙනවා. මේ හේතු දක්වනකොටම අපි තේරුම් ගන්න ඕන තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා යං වේදිති තං සංජානාති යං සංජානිති තං විතක්කේති. ඒ කියන්නේ අසත් රූපියක් චක්කු විඥානයත් ඇතිකල්ලි චක්කු සම්පස්සේ තියෙනවා. චක්කු සම්පස්සේ නැත්නම් චක්කු සම්පස්සේ නිසා හට ගන්න වේදනාවක් තියෙනවා. රූප සංඥාවක් තියෙනවා, රූප සංචේතනක් තියෙනවා. මේ ස්කන්ධ පහමයි මෙතන කියවෙන්නේ. මේ හේතු ගණයට ස්කන්ධ පහම කියවෙනවා. ස්කන්ධ පහම කියවෙනවා මෙතන. එතකොට මෙන්න මේ හේතු ඇති කල්හි හේතු ඇති කල්හි මේ දැකීම මේ දැන ගැනීම. එහෙනම් හේතු නැත්නම් හේතු නැති වෙනකොට මේ දැකීම මේ දැන ගැනීම ඉතුරු වෙන්නේ නැහැ, මෙතනම නිරුද්ධ වෙනවා. එතකොට අපි හරියට බලනවා නම් හරියට දකිනවා නම් දකින්න බලන්න තියෙන ක්‍රමය ඉතරයි. ඒකේ තව බොහෝ දේ තියෙනවා. විචාරයට ගත යුතු චතුරාර්ය සත්‍ය ධර්මයේ මතු කර ගන්න තියෙන උල්පත එතන. අපි තාම හදන්නේ මේ එතන හඳුනා ගන්න විතරයි. හොඳයි, දැන් ඔය පෙනෙන දේ දිහා අර ඇහැට ගැටිච්ච රූපයේසේ සලකා ඊගෙන ඔබ හිතන්න ගියොත් දැන් මේ පෙනෙන්නේ මේ අර දැනගන්නේ අර අරහිතීච් එකයි කියලා හැට ගැටුණු දෙයයි කියලා භෞතික වස්තුවක් පිළිබඳව නම් දැන් ඔබේ සිතුවිලි පහළ වෙන්නේ. දැන් ඔබ රූප උපාදාන කරගෙන දැන් ඔබට කියන්න අයිතියක් නෑ හැ අනිත්‍ය රූපය අනිත්‍යයි කියලා. චක්කු විඥානේ අනිත්‍යයි කියලා මෙතන නොදැක්කෝ. දැන් ඔබ ඔය පෙනෙන දේ දිහා බලාගෙන ආර අතන තීච් එක නෙමේ පේන්නේ කියලා එහෙ තිබිච්ච දෙයක් පිළිබඳව නම් ඔබේ අදහස ඔබට රූපය අනිත්‍ය වෙලාද? එහෙ අනිත්‍ය වෙලාද? නෑ, එකක්වත් අනිත්‍ය දැකලා නෑ ඔබ. දැන් ඔබට ඒවා නිට්ටිය වෙලා. එහෙනම් දැන් බලන්න මෙතන මේ පෙනෙන දේ දැනගන්න දේ ඇත්ත නොදකිනකොටම අර කණ්ණාඩිය ළඟදී වගේම මෙතන ඇත්ත නොදකිනකොටම උපාදාන වෙලා තියෙන්නේ මොකද්ද? මම මගේ වෙලා තියෙන්නේ මොකද්ද? රූපය. අන්න දැන් ඔබට ප්‍රශ්නයක් එනවා. අපි මෙතෙක් ඉගෙනගෙන තියෝනේ මේ කය රූපය කියලා, මේ ලේමස් නහර වලින් හටගත්ත ආධ්‍යාත්මික කය පිළිබඳව විතරයි. ඒත් බුදුරජාණන් වහන්සේ රූපස්කන්ධය කියලා හඳුන්වන්නේ මේ දෙතිස් කුණප ටික විතරක්ද? නෑ. රූපස්කන්ධය කියන ඉගැන්වීම කරද්දී බුදුරජාණන් වහන්සේ දස ආයතනයක් රූපස්කන්ධයට දක්වනවා. ආයතන 10ක් මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය. මේ ආධ්‍යාත්මික ආයතන පහක් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටම්බ. මේ පහත් බාහිර ආයතන. මේ 10ම තමයි රූපස්කන්ධය කියලා කියන්නේ. මේ 10ම තමයි රූප උපාදාන. දැන් බලන්න, දැන් ඔබට ආපහු අර මනෝමයෙන් දැක්ක දේ, දැනගන්න දේ දිහා බලන්න හොඳට ඇස් පියාගෙන. ඔය පෙනෙන දේ අර හේතු නිසා හටගත්ත හේතු නිරෝධයෙන් නිරෝධයි කියලා දකින්න බැරි වුණොත් ඒකාන්තයෙන් ඒ ක්ෂණේම මේ පෙනෙන දේ අර හේති චේකාරකයි කියලා භෞතික වස්තුව විශේෂයි බාහිර රූපයක් පිළිබඳව ඔබේ තණ්හාව උපාදානය පහළ වෙලාද නැද්ද? ඔබේ මනස, ඔබේ හිත රූප උපාදානයකට ගිහිල්ලා තියෙනවා. එහෙමනම් කණ්ණාඩිය ළඟ වගේමයි දැන් සමාන කරගන්න ඔය ආධ්‍යාත්මික කණ්ණාඩියට. අර නිදර්ශන ටික හොඳට හොඳට හිතලා 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 පුරුදු කරගෙන ආධ්‍යාත්මික කණ්ණාඩියට බැස ගන්න. ඔබට අර කතා කරපු සද්ධර්මයේ ඔක්කොම ඔය කණ්ණාඩිය ළඟදී මතු කරගන්න පුළුවන් නම් ඔබට පුළුවන් මේ ජීවිතයේම දුක් ගිනි නිවා ගන්න, සීමා කර ගන්න පුළුවන්. දැන් ඔබට සිතට දැනෙන, දැනගන්න, පෙනෙන යමක් වේ නම් ඒක දිහා බලන්න. අර කණ්ණාඩිය ළඟදී වැරදුනොත් වින වැරද්ද යම්සේද, මෙතනත් ඒ වැරද්දම වුණොත් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන, දුක උපාදානයි නේද? දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාය අඥානං, අවිද්‍යාව නේද පහළ වුණේ? හේතුඵල ධර්මතාවයේ නේද නොදත්තේ? එහෙනම් මේතන සීයෙන් නුවණින් බැලුවොත් ඒ හැම වෙලාවකම ඔබට හමුවන හේතුඵල ධර්මතාවය දුක දැක්කා හටගත්ත මේ පෙනෙන ධර්මය දුකයි කියලා දකිනකොට මේ හටගත්ත මේ පෙනෙන දැනගන්න පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න ධර්මියෝ දුකයි කියලා දැක්කොත් ඔබ දුකයි කියලා දකිනවා නම් දුකට ඇලුම් කරලා නැහැ දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාය ඥානං චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුම නුවණ ලැබිලා එහෙනම් ඊළඟට අපි කියවන්නේ මේක අර්ථවත් වෙන්න නම් මේ ආශ්‍රවයයි මේ ආසව සමුදයයි මේ ආසව නිරෝධයයි ආසව නිරෝධ කරන මගයි කියන එකත් හෙලි වෙන්න ඕන කියලා දැන් බලන්න ආපහුවෙ පෙනෙන හිතට හසු වෙන දේ දිහා බලන්න හොඳට දැන් ඔබ ඇසත් අනිත්‍යයි රූපයත් අනිත්‍යයි චක්කු විඤ්ඤාණයත් අනිත්‍යයි චක්කු සම්පස්සයත් අනිත්‍යයි චක්කු සම්පස්සෙන් අටගත් වේදනා සංඥා සංකාරත් අනිත්‍යයි හටගත් තැනම හටගත් දේ නිරුද්ධ වෙලා දැකීමත් දැකීමට හේතු වූ ධර්මයොත් නිරුද්ධ වෙලා එහෙනම් එතන නිරුද්ධ වෙලා නම් දැන් ඒ ඇහැට දැක්ක දේ වටාපතයි කියලා හිතෙනවා නම් ඒ දැක්ක දේ කෝපය කියලා හිතෙනවා නම් දැක්ක දේ අම්මා කියලා හිතෙනවා නම් දැන් හොඳට බලන්න දැන් මේ කියන තැන කලබල නැතුව දැන් ඔය හිතට ඔබට යමක් පේනවනේ පෙනෙන දේ දිහා බලාගෙන ඉන්නකොට ඔබට අර සම්මත ලෝකයේ තියෙන පැනවීම එනවනේ මේ කෝප්පේ මේ වටාපත මේ මයික් එක මේ හාමුදුරුව මේ මේසෙ මේ පුටුව කියන මන් දන්නේ ඔබ ගත්ත නිදර්ශන ටික මොනවද කියලා ඒවට අපි ලෝකේ භාවිතා කරන නම එනවනේ සම්මුතිය එනවා දැන් බලන්න එහෙනම් ඇස අනිත්‍ය නම් රූපය අනිත්‍ය නම් චක්කු විඥානය චක්කු සම්පස්සයෙන් අටගත් වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍ය නම් ඒ ස්කන්ධ ටික අනිත්‍ය නම් එහෙනම් දැන් මේ ඇවිල්ලා තියෙන්නේ මොකද්ද ඉපදිලා තියෙන්නේ මොකද්ද ආශ්‍රවය නේද දැන් ඔබට යමක් සිහි වෙනවා නම් මේ පෙනෙන දකින දේ දිහා ඇත්ත නොදකිනකොට ඇත්ත නොදකිනකොට මේ අරකයි මේ මේකයි මේ අරයයි මේ මෙයය කියන මතකය එනවා නම් ඒ මතකය කියන්නේ මොකද්ද අතීත ඇසුර නේද එහෙනම් දැන් මෙතන හේතුඵල ධර්මතාවය මේ හේතු දැන් හේතු ගැටීම නිසා හටගත්ත දෙයක් කියලා නොදකිනකොටම මොකක්ද උපදින්නේ ආශ්‍රවය නේද පෙර ඇසුර නේද මතක් වෙන්නේ මේ පිඟාන මේ කෝපය මේ